ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
අප්‍රේල් මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා දවසේ අපේ SBS සිංහල වැඩසටහනේ නුදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරන්නයි දැන් සූදානම් වෙන්නේ. තවමත් ලෝකය ගෙවාගෙන යන්නේ කොරෝනා වසංගතය මැද්දේ. විශේෂයෙන්ම ලෝකේ හැම රටක්ම මේ වසංගතයෙන් පෙළෙනවා, මේ වසංගතයත් එක්ක සටන් කරමින් පවතිනවා. ඉතින් මෙවන් වූ කාලවකවානුවක වසංගත රෝගයක් අලලා සැකසෙච්ච, ඒ වගේම ලෝකය පුරා ප්‍රසිද්ධ වෙච්ච, ජනප්‍රියත්වයට පත් වෙච්ච සහ විශේෂයෙන්ම බරක් තබා කතාබහ කරන්න පුළුවන් සිනමා පටයක් අද දවසේදී අපි නොදුරු සිනමා විශේෂංගෙන් කතා බහ කරන්න තෝරාගත්තා. අපේ සුපුරුදු හිතවතාව ඊට පෙර ආතෝ මම හඳුන්වා දෙන්නම්. සිනමා විචාරක විදර්ශන කණ්ණංගරව අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා. අයිබෝන් විදර්ශන.
අයිබෝන් මදුර.
හොඳයි විදර්ශන, අපි මෙවර තෝරාගත්තේ මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය මැද්දේ, විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයක් මත නිර්මාණය වෙච්ච, නැත්නම් වසංගත තත්ත්වයක් මූලික කතාව තේමාව කරගනිමින් නිර්මාණය වෙච්ච කන්ටේජන් චිත්‍රපටය පිළිබඳව 2011 තමයි මේ චිත්‍රපටය තිරගත වුණේ. මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් සිනමා ශාලාවල ලෝකය පුරා අතිශය ජනප්‍රිය වෙච්ච, ඒ වගේම සිනමා ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳගත් චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ නැවතත් මේ කොරෝනා වසංගතයේ පැමිණීමත් සමගම ලෝකය පුරා ජනප්‍රියත්වයට පත් වෙමින් පවතිනවා. අපි පටංගමු විදර්ශන, මේ චිත්‍රපටයේ නමින්ම කන්ටේජන්. කන්ටේජන් නමේ අරුත වෙන්නේ වසංගතය කියන අර්ථය. එතකොට දැන් මේ වසංගතය කියන සංසිද්ධිය අපි හැමෝම අද මේ කොරෝනා වසංගතයත් එක්ක ප්‍රායෝගිකව අත්දකිනවා. අපි මුලින්ම මේ කන්ටේජන් චිත්‍රපටයේ සාරාංශය, කතා සාරාංශය පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරමු.
අදුර කන්ටේජන් චිත්‍රපටය විශේෂම 2011 සැප්තැම්බර් මාසේ තමයි මේක තිරගත වෙන්නේ. ඉස්සෙල්ලාම ඉතාලියේ ටොගනීසි අන්තර්ජාතික සිනමා උළෙල සැප්තැම්බර් 3 2011 තිරගත වෙනවා. ඊට පස්සේ සැප්තැම්බර් 9 ඒක සාමාන්‍ය විදිහට තිරගත වෙන්න ගන්නවා. ඒ චිත්‍රපටයේ මූලික තේමාව කියන්නේ චරිත සහ සිදුවීම් ගොඩක එකමුතුවකින් තමයි යන්නේ. මම නිකන් සරලව කිව්වොත් ඒක ආරම්භ වෙන්නේ ඒක හොංකොංග වලට යන බෙත් එම්හොෆ් කියන ඇමරිකානු කාන්තාව, එයා යන ව්‍යාපාරික චාරිකාවකට. එයා ගිහිල්ලා නැවත ඇමරිකාවට එන්න කලින් එයා එන්න ඕනේ මිනියාපොලිස් කියන ප්‍රදේශය තමයි එයා ඉන්නේ ආගේ සැන්යත් එක්ක සහ එතුමාගේ කලින් දරුවත් එක්ක. නමුත් එයා මේ අපව එන්න කලින් හොංකොංග වලදලා එන්න කලින් එයාගේ පරණ පෙම්බතා එක්ක ප්‍රේමලිංගික සම්බන්ධයක් ඇති කරගන්න චිකාගෝ වලට යනවා. ඊට පස්සේ තමයි අපව එයා ඉන්න ගෙදරට එන්නේ, ඉන්න නවාතැනට එන්නේ. එතනදී එයාගේ ස්වාමි පුරුෂයා වෙන්නේ මිච් එම්පොප් කියන කෙනා. ඊට පස්සේ ටික දවසක තාම නැවිල දවස් කීපයකින් එයා උන වසංගතයක් වගේ පත්වයකින් අසාධ්‍ය වෙලා ඇදවැටෙනවා. ඇදවන්නට පස්සේ ආව හොස්පිටල්කට යවනවා. හොස්පිටල්කට යවුවට පස්සේ ඒකම යාගේ අර යාගේ කලින් විවාහිතපු දරුවටත් ඒකම එක වැළඳෙනවා. අන්තිමට දේ සම්බන්ධයෙන් කියන්නේ ඇත්තට මොකද්ද මේ වසංගතය කියන ප්‍රශ්නය ඒක බරපතල විදියට මතු වෙනවා. ඒක මේක කලින් අඳුරගත් එකක් නෙමෙයි. එතන ඉඳලා සිදුවීම් ධාරයක් විදියට මේ චිත්‍රපටයේ දිවෙනවා. ඊට පස්සේ ඇට්ලන්ටා වල ඉන්න සොදේශිත ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ ප්‍රතිගිල්ල හම්බෙනවා. වයිස්ඩ ඉතින් එලිස් චීව කියන තැනත්තා, ඌ කියන රෝග පාලනය සහ වැලක් වීමේ මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙක්. ඊට පස්සේ ඔවුන් කියනවා මේ ආරක්ෂක ප්‍රදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් කියනවා මේ ඇවිල්ලා තියෙන ජෛව ආයුධයක් වෙන්න පුළුවන් කියන එක. ඊට පස්සේ බුද්ධි සේවා නිලධාරියෙක් වෙච්ච වෛද්‍ය එරින් මයස්ව මිනියාපොලිස් වලට යවනවා, කියන්නේ පරීක්ෂණයක් කරන්න. ඊට පස්සේ එහි ඒක තියෙන සීමාකම් මැද ඇය නිය යනවා. ඊට පස්සේ එනවා වෛද්‍ය ඇලි එක්ස්ටාල් කියන කෙනා. එයා ඊට පස්සේ මේක එන්නතක් සොයා ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඒකට අදාළ වෙන යම් කිසි ආකාරයකට ඥාන සංසුදනක ෆයිල ආකාරයෙන් ෆයිල ගබඩ කරගෙන වෙනත් ආකාරයක සාමාන්‍ය ක්‍රමයට වඩා විකල්පයක් විදියට මේක උවදුරක් විදියට එන මේ අනතුරට එන්නතක් හොයා ගන්න ඉතාම දැඩි අරගලයක් කරනවා. ඒකට විවිධ සංවිධාන, ඊට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධාන සම්බන්ධ වෙනවා. ඊට පස්සේ තව එක්කෙනෙක්ව යවනවා හොංකොංග වලට යවනවා. මොකද්ද මේකේ තියෙන ප්‍රබවය, මේ රෝගයේ ප්‍රබවය හොයාගන්න. ඔය වගේ සිදුවීම් ජාලයක් වෙනවා. ඊට පස්සේ එකම මේ වසංගත තත්ත්වය නිසා තාම අනාරක්ෂිත භාවයට පත් වෙන ජනතාව ඒ චරලි කෝලාහල ප්‍රචණ්ඩත්වයට යොමු වෙනවා. නගර වහනවා. මේ වගේ අධිවේගී සිනමා කෘතියක් මේක යනවා මේ චිත්‍රපටියේ මංගල සිදුවීම්දා මේ ඇති වෙන්න ඇත්තටම මේ වෛරසය ඇති වෙන්න කොහොමද වෛරසයේ මූලය හොයන් යන යන ගමන ඒකට ගන්න ක්‍රියාමාර්ග තුළ වෙන ප්‍රශ්න ආතතීන් කුමන්ත්‍රණයන් ඒ වගේ දාමයක් හරියටම කිව්වොත් මේ කොරෝනා දැන් වර්තමාන වසංගතය තුළ අපිට ලැබෙන තොරතුරු අත්දැකීම් අපිට දෛනිකව ලැබෙන අත්දැකීම් ඒ අනුසාරයෙන්ම අපිට මේ චිත්‍රපටිය ඉතාම පුදුමයක් ඇති කරන ආකාරය තමයි චිත්‍රපටිය දිවෙන්නේ කියන සමානකමක් ඉතින් අපිට දැක්නට ලැබෙනවා පරිශනාගාර තියෙනවා විද්‍යාඥයන් ආරක්ෂකාංශ මේ සියල්ලන්ම උත්සාහ කරන මේක හොයාගන්න එන්නටක් හොයාගෙන නැහැ මෙන්න මේ කාරණා එක්ක ඉතුකම ආදරය මිනිස් සම්බන්ධතා ඊට පස්සේ ඒවා අතුළු ඇතිවන අර්බුද ඉතුක ප්‍රශ්න ජීවිතය පිළිබඳ ඇතිවන අදහස් මේ සියල්ලත් එක්ක තමයි මේ චිත්‍රපටිය මුදි වෙන්නේ ඒ නිසා මේකේ අර කතාව ගත්තොත් එහෙම කිව් ආකාරය මූලික හසුවෙන්නේ අපිට අතුල් වෙලා මේකෙදී සිද්ධාමයට ප්‍රවේශ වෙන්න පුළුවන්.
ඔව් දැන් විදර්ශන අද සමස්ත ලෝකයේම අත්දකින කොරෝනා වසංගතය අවුරුදු 9කට පෙර මේ කන්ටේජන් චිත්‍රපටයෙන් කතා කරනවා කියලා අපිට හිතන්නට උපකල්පනය කරන්නට පුළුවන්. දැන් සිනමාකරුවෙකුට අනාගතයේ දකින්නට පුළුවන් කියලා හිතන මේ පරිකල්පන ධාරිතාව පිළිබඳව අපි පොඩ්ඩක් කතා බහ කරමු.
ඔව් මඳුර දැන් මෙහිමයි මම හිතන්නේ නැහැ නිකන් අපි කලාකාරයෙක් සිනමාකරුවෙක් අර නිකන් නිකන් බොරු අනාවැකිකරුවෙක් නෙමෙයි අර නිකන් යම්කිසි දේවල් නිකන් පහතිහාරයක් නිරකල් එකක් නිකන් වයින සිනමාකරුවෙක් කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි නමුත් අරවා කියන ප්‍රශ්නේ චිත්‍රපටිය බලුවම එනවා දැන් උදාහරණයක් කිව්වොත් මම මේ චිත්‍රපටිය බලනකොට මම නිකන් පුදුමයටපත් වුණා අපි මේ දකින්න දේවල් මේ ડિස්ටන්ස් එක තියාගන්නේ එක නිරෝධායනය පස්සේ අපි ඈත් වෙලා ඉන්න ප්‍රයෝජනා ඊට පස්සේ ආරක්ෂකංශ බලන දියත්ටි අභ්‍යන්තරව වෙන පාරවල් වීදි වහලා ඇතිවන කචල් අර්බුද මේ සියල්ලම මේක මේ අපි අද දකින මේ අත්දැකීම් වල තාම සමීපයි ඒ නිසා අර මං කියන ඔය කියන අර මේ මොකද මඳුර අහන ඒ ප්‍රශ්නේ ඇත්තටම ඇති වෙනවා ඒක සාමාන්‍ය මේක බලන ප්‍රේක්ෂකයෙක්ට ස්වභාවිකව එන දෙයක් හදයි ඇත්තටම මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න අපිට ගන්න වෙන්නේ මේ චිත්‍රපටි නිර්මාණය කරලා තියෙන ඉතාම තම ප්‍රකට අධ්‍යක්ෂවරයා ස්ටීවන් සොඩර්බර් ඒ වගේම මේ තිරරචනය කරලා තියෙන්නේ ස්කොට් ඉසෙඩ්බර්න්ස් එතකොට විශේෂයෙන්ම මේ තිරසකයා මේ චිත්‍රපටිය රාජක කරගන්න මීට කලින් ඇති වෙච්ච ලෝකේ මීට කලින් ලෝකේ පුරා ඇති වෙච්ච වසංගත සා උවදුරු සම්බන්ධයෙන් එයා ලොකු පර්යේෂණයක් කරනවා සයි අත්දැකීමත් ඇත්තටම මේකේ මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්න බලපාන උදාහරණයක් විශේෂයෙන්ම 2002 සහ 2004 කාලේ ඇති වෙච්ච සාස් වසංගත තත්ත්වය ඊට පස්සේ 2009 ඇති වෙච්ච උණ වසංගතය එතකොට ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් බර්න්ස් කියන්නේ මේක තිරසන්ත කරද්දකියා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් එක්ක එකම WEN ලිප්කින් සහ ලෝරන්ස් බ්‍රිලියන් කියන වෛද්‍ය විශේෂඥයන් එක්ක යා සාකච්ඡා කරලා තියෙනවා ඒකම ඒ කියන්නේ මැලේසියාවේ ඇතිවෙච්ච ඉතාම දරුණු වසංගත තත්ත්වයක් 1997 එතකොට ඒක සම්බන්ධයෙන් උත් ඒක නම නයිට්‍රයිරසය ඒකත් අර ශෝෂණ සහ ස්නායු පද්ධතියේ ශෛල වලට බලපෑමෙන් තමයි ඒක ඇති වෙන්නේ 97 මැලේසියාවේ ආපු වෛරසයක් වවුලන් සහ ඌරන්ගෙන් තමයි ඇති වෙනවා කියලා මේ නිගමනය කරලා තියෙන්නේ. ඒකෝර ඔය කාරණාවල අත්දැකීමක් මේ ත්‍රිනාදක රචනයේට සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට අතීතයෙන් එන බලපෑමක් තියෙනවා. ඒකම සැප්තැම්බර් 11 ප්‍රහාරයේදී වෙච්ච ඒ කැළඹීම් ඒකම කැත්‍රින් අසුළු කුණාටුවන් ඊට පස්සේ ඇතිවෙච්ච ඩිසාස්ටර්ස් වෙනම ඇතිවෙච්ච ඇමරිකාව සයිකෝපේ තුල ඇතිවෙච්ච ඒ කියන්නේ මෙවැනි උවදුරු වල සහ මේ ආකාරයේ මම කිව්ව අර උණවසංගත ඇතුළු මේ කියන රෝග ව්‍යාප්තියත් කැටලෙට පත්යන්ගේ අධ්‍යක්ෂින් මම හිතනවා ප්‍රමාණවත් තියනවා. ඒ නිසා තමයි මේ චිත්‍රපටියට පුළුවන් වෙන්නේ අපිට ඊට පස්සේ ඊට අවුරුදු 9කට පස්සේ ඇතිවෙන මේ හදිසි තත්ත්වය ගැන පුරෝකථනයක් කළා වගේ අනාගතය පළකලා වගේ අදහසක් අපිට එන්නේ එතනින්. ඒ හැබැයි මම හිතනවා ඒ විශිෂ්ට ඒ කියන්නේ මේ චිත්‍රපටයේ විශිෂ්ටත්වය තමයි ඒ අතීතයේ වෙච්ච සිද්ධි ඒ අතීතයේ වෙච්ච වසංගතයන් මේ උවදුරු වලින් ලෝකයට සහ ලෝකයේ මිනිස් සමලතාවල් වලට ලෝකයේ සමාජ පිළිවෙලට ඒවා බිඳලා තීමට බලපාන කාර්යය ගැන මේ චිත්‍රපටයේ අවධානය යොමු කළා කියන නිසා ඒ නිසා මොකද ඒවා ඒ කියන්නේ ඒ වසංගත තත්ත්වයක් තුළ ඇති වෙන්න පුළුවන් දේවල් ඒවට කරන පර්යේෂණ ඒ සම්බන්ධයෙන් ඒ අදාළ රාජ්‍ය සෞඛ්‍ය සහ ආරක්ෂක එක මහජන ආරක්ෂකංශ මැදිහත් වෙන ආකාරය. එතකොට මේව සම්බන්ධයෙන් ඉතාම හොඳ වාර්තාවක් මේ චිත්‍රපටිය එකතු කරගෙන තියෙනවා. ඒ නිසා මේ සියල්ල ඒ කියන්නේ මේ සියල්ල මේ අලුත් සිනමා කෘතියට යොදාගත්තාම අපිට නිශ්චිතවම අරවා කියනවා වගේ මතුර මේ කොරෝනා වසංගතය පිළිබඳ වර්තමාන තත්ත්වයට අපිට ඉතාම හොඳින් ගැළපීමක් ඇති කරනවා. ඒ අර්ථයෙන් තමයි මේ සිනමා කෘතිය අම්මා ආකාරයකට
හොඳයි, අපි කතාබහ කරමින් පසුවන්නේ මෙවර නුදුරු සිනමා විශේෂංගයෙන් කන්ටේජන් ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳව වසංගතයක් මූලික කරගනිමින් නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. අපිත් සමග මේ නුදුරු සිනමාවේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටින්නේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, දැන් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අකඩමි සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක් වෙච්ච ස්ටීවන් සෝඩබර්ග් විසින්. දැන් ඔහුගේ මහන්සිය කතරම් දුරට ප්‍රතිඵල නෙලාගෙන තිබෙනවා කියලාද ඔබ හිතන්නේ මේ චිත්‍රපටය තුළ?
මේ සොඩබර්ග් ඊට කලින් නිර්මාණය කරපු ප්‍රසිද්ධ ජනප්‍රිය චිත්‍රපටි තමයි 2000 ආපු එසම ට්‍රැෆික් කියන චිත්‍රපටිය. 2005 සිරියානා කියන චිත්‍රපටි මේ දෙකම කියන්නේ ඔහුටම පොදු වෙච්ච ආඛ්‍යාන ශෛලියක් තියෙනවා. අපිට කියන්න පුළුවන් ඒක නිකන් හයිපර්ලින්ක් සිනමා ශෛලියක් කියලා. කියන්නේ හයිපර්ලින්ක් කියලා කියන්නේ යම්කිසි ආකාරයකට මේ භූගෝලීය වශයෙන් තියෙන දුරස්ථ ස්ථාන සහ විවිධ පුද්ගලයන්ගේ මනෝභාවයන්ගේ තියෙන වෙනස්කම් සහ වේගයන් සහ ඒ වගේම ඉදිරියට සහ පසුපසට කාලය හරහා සිනමාව ගමන් කිරීම මේ සියල්ලත් එක්ක ඇති කරන ජාලමය චිත්‍රපටයක්. එතකොට මේකයි මම අර හයිපර්ලින්ක් ශෛලියක් කියලා කිව්වේ. එතකොට මම හිතනවා ඒක අධ්‍යක්ෂක සම්මත එයාගේ ශෛලිය සාමාන්‍යයෙන් එයාගේ ආඛ්‍යාන ක්‍රමය මේක නිහ බහුවිධ ආඛ්‍යාන ක්‍රමයක් සහ කාලයන්ගේ තියෙන කිනක පරතරයන් සහ භූගෝලීය වෙනස්කම් එකිනෙක මත ඒ කියන්නේ එක කොලාජ් එකක් වගේ එකට තියෙන්නේ යම් වේගවත් ආකාරයේ මේ සංස්කරණයක් පුළේ සිනමා නිර්මාණය පෙළ ගැසීම. එතකොට මම හිතනවා මේ කොරෝනා වසංගතය සම්බන්ධ අද දවසේ මේ කන්ඩිෂන් චිත්‍රපටයේ හේතේ තත්ත්වයක් බැලුවාම මේ චිත්‍රපටයේ කිසිම අපිට ඇති කරන්නේ මේ තම හදිසි තත්ත්වයක්. ඒ කියන්නේ හදිසිය තියෙන වසංගතයක් ඒ වසංගතය සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා දක්වන්න වෙනවා වේගයෙන්. ඒකත් එක්ක මිනිස් සමදතා, පවුල් සමදතා, මනුෂ්‍ය ජීවිතයේ කියන බැඳීම්, පස්සේ නගර සමාජ පිළිවෙල මේ සියල්ල අර්බුදයට යන ආකාරයන් තම වේගවත් වෙන්නේ. මේ අපි දන්නවානේ කියන්නේ මේ කොරෝනා වසංගතය පිළිබඳ ප්‍රශ්නේ අපි දන්නවා. ඒ සිදුවීම අපිට අවිනිශ්චිතයි. අපිට කලින් කියන්න බෑ හෙට වෙන්නේ මොකද්ද කියලා. මේ අපි දන්නේ නැහැ කොරෝනා වසංගතයක් එනකම්. ඊපස්සේ අපි දන්නේ නැහැ මේ තව මාසෙකින් සුමානකින් තත්ත්වය. ඒකට ගෝලීයම මෙවැනි වසංගත තත්ත්වයක තියෙන අවිනිශ්චිතභාවයක් ඇති. අතිරණාත්මක තැනක ඒ කියන්නේ තීරණයක් ගන්න බැරි මොහොතක. ඒකට මේකට අවශ්‍ය වෙන ඒ කියන්නේ මේ තත්ත්වයට අවශ්‍ය වෙන වේගවත් අවිනිශ්චිත දෙයක් කුතුහලය දනවන එවැනි ආකෘතිය අධ්‍යක්ෂවරයා ඉතාම හොඳින් ගොඩනගන්න සමත් වෙලා තියෙනවා. ඒකම ඒ කියන්නේ මේක මේ වසංගතයේ ගෝලීය උදුරක් නිසා අර ගෝලියට භූගෝලීය වෙනස්කම් හොංකොං ඇමරිකාව අනිකුත් රටවල් මේ සියල්ල එකිනෙකට ඉක්මනට ඡේදනය කරමි මේ වසංගතයේ ව්‍යාප්තිය සහ ඒ තුළින් ඇතිවන කතාව සහ ඒක තුළ ඇතිවන කම්පනයන් ආවරණය කරගන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා. ඒකත් එක්කම මේ චිත්‍රපටියේ රංගනින් දායක වෙන චරිත විශේෂයෙන්ම අපි දන්නවා ගාම ජනප්‍රිය නිලියා යන ලංකාවේ දන්න ඉන්ස්ලට් මේක ඉන්නවා. ඒකම මැරියන් කොටිලාට්, මැට් ඩේමන්, ලෝරස් පිෂ්බර්න්, ජූඩ් ලෝ, ඩේවින් පැල්ට්‍රෝ, ඊපස්සේ බ්‍රයන් කන්ස්ටන් වගේ චරිත කිහිපයක් සමෝධානය කරගෙන මේ චිත්‍රපටියේ තියෙන මේ ආඛ්‍යානය ගොඩනගන්න අධ්‍යක්ෂවරයා සමත් වෙනවා. යම්කිසි ආකාරයක ප්‍රාසජනක ඒ කියන්නේ ජනප්‍රිය ආඛ්‍යානයක් සහිත වේගවත් නැත් බහු ආඛ්‍යානමය ආකෘතියක් තියෙන මෙන්න මෙහෙම ප්‍රේක්ෂකයාට වෙනත් අලුත් සිනමා අත්දැකීමක් දෙන්න සමත් වෙන අභ්‍යාසයක් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ස්ටීවන් සොඩබර්ග් විසින් උත්සාහ දරලා තියෙනවා.
හොඳයි විදර්ශන, අපි අවසාන වශයෙන් කතාබහ කරමු. දැන් මේ ආකාරයේ උපකල්පන මත නිර්මාණය වන සිනමා නිර්මාණවල තිබෙන පොදු ලක්ෂණ කිහිපයක් පිළිබඳව.
පළවෙනි එක තමයි දැන් මේ චිත්‍රපටිය ගැන මට තව දෙයක් එකතු කරගන්න අවශ්‍යයි මඳුර. දැන් මේකේ අපිට මේ චිත්‍රපටියේ ඒ කියන්නේ උපකල්පන මත පදනම් වන චිත්‍රපටිය වල ස්වභාවය තමයි මේ. දැන් අපි දන්නවා ඒ කියන්නේ දිසස්ත්‍ර සිනමාවන් යම්කිසි ආකාරයක විද්‍යා ප්‍රබන්ධයන් අනාගතවාදී සිනමාව එතකොට ලෝකයේ පුරා ඇතිවන විවිධ ව්‍යසනයන් මේවා පාදක කරගැනීමෙන් යම් ආකාරයක මේ උත්සාහ කරනවා මේ පුද්ගලික ජීවිතයක් විශේෂයෙන්ම මේ චිත්‍රපටි ඇතිවන යුරෝපීය ඇමරිකානු යුරෝපීය ඒ පුද්ගලික ලෝකය මේ සමාජය තුළ පුද්ගලයන් නැත්නම් පුද්ගලික සිවිල් නිදහස තමයි උත්කර්ෂණය කෙරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ විට ඒ කියන්නේ විශේෂයෙන්ම ධනවාදයේ පැමිණීමත් එක්ක පවුල් දිදියම් මිනිස් සමඳතා දුරස්ත වීම වගේ අර්බුදයන් සමාජයේ ඉතාම පිළිවෙලක් ආරක්ෂා කරන අතරේම ඒ සමාජයේ පුද්ගලික මිනිස් සමඳතාවල යම්කිසි ආචාරයකට සාංකාවක් දුරස්තකරණයක් තියෙනවා. එතකොට මේ ව්‍යසන අදාළ කරගත්ත වසංගතයන් වැනි ගොදුරක අදාළ කරගත්ත චිත්‍රපටි විසින් මේ මෙන්න මේ ලෝකයට නැත්නම් මේ ඇමරිකානු යුරෝපීය මේ ලෝකයට අරන් යනවා මේ සිනමා විසින් යම්කිසි ආකාරයකට සාමූහිකත්වයේ කුමක්ද කියන නැත්නම් සමූහයක් විදිහට එකතු වෙන්න සමාජයක් විදිහට ඒකරාශී වෙන්න යම් බලකිරෙන තත්ත්වයක් නැත්නම් ඒකට අදාළ මනෝභාවයක් මේ චිත්‍රපටි විසින් ඉදිකරනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ දැන් මේ චිත්‍රපටියේ තියෙනවානේ කන්දේකින් චිත්‍රපටියේ තේමාවන් ගොඩක්කට අවධානය යොමු කරන එක තමයි සමාජ බීටිය හා සමාජ පිළිවෙල විදවටන ආකාරය. ඒකම අලුත් රෝග ලක්ෂණාත්මක යන් පහළ වීමත් එක්ක ඇතිවන විද්‍යාත්මක තත්ත්වයන්. ඊට පස්සේ අපේ ජීවිත පැවැත්ම යම් කිසි ආකාරයක මෙවැනි වසංගත තත්ත්වයක් තුළ තර්ජනයකට ලක් වුණාම ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අයගේ වෘත්තීය වගකීම් සහ ආචාර ධර්ම මොනවද සහ ඒවට විරුද්ධව ඒ ආචාර ධර්ම අභිභවනය ඒක ඉක්මවමින් නැතිවන පුද්ගලික අභිප්‍රාය නැත්නම් පුද්ගලික අවශ්‍යතාවයන් මතුවීම ආත්මార్థකාමීත්වයන් මතුවීම මෙන්න මේ වගේ කාරණා නිමුණේ චිත්‍රපටි සාකච්ඡා කරනවා. ඒකම සමූහ මනෝවිද්‍යාව අපිට කියන්න පුළුවන් සාමූහික ඇසුරීම. අපි දන්නා යම් සමාජයක් කණ්ඩායමක් එකට ජීවත් වෙනකොට ඒ ඇතිවන මනෝවිද්‍යාවක් කියන සාමූහික ඇසුරීමක් තියෙනවා. ඒක කොහොමද කියන එක. ඒ කියන්නේ ඒක හරියට නඩත්තු නැත්නම් මේ සමාජ පිළිවෙල කඩා වැටෙන ආකාරය නැත්නම් හිස්තරික තත්ත්වයක් නිර්මාණය වෙන ආකාරය ඊට පස්සේ මේ චිත්‍රපටියේ අනුසාරයෙන් සානුකූතරලා මේ මදුරාපු නිසා අනුකූල චිත්‍රපටි වලට පොදු ලක්ෂණත් එක්ක බැලුවාම එකක් තමයි දැන් අපි මේ චිත්‍රපටිය දකිනවා කියන්නේ ඊට පස්සේ තොරතුරු නොමැති වීම නිසා දැන් අපි ඉන්නේ තොරතුරු යුගයක ඊට පස්සේ තොරතුරු නොමැති වෙලා අපේ විස්තරයක් දැනගන්න බැරිව ඇතිවන අර්බුදය ඇතුළේ ඇතිවන ඒ අවුල් සහගත බව ඒකම දැන් මේ චිත්‍රපටියේ ඉන්නවා ක්‍රම්වීක් කියලා චරිතයක් ඔහු පොඩිය කුමන්ත්‍රණ න්‍යායක ඉන්න කෙනෙක්. එයා එක බ්ලොග් මාධ්‍යකරුවේ. ඔහු උත්සාහ කරනවා ඔහු ගාව මේකට හෝමියෝපති වර්ගයේ ප්‍රතිකාරයක් තියෙනවා කියලා සහ ඇත්තටම මේ වසංගතයේ මේ රෝගයට විරුද්ධ ප්‍රතිකාර කරන මේ ආයතන සහ පුද්ගලයන් ආචාර්යවරුන් තේරෙයි වෛද්‍යවරුන් තේරෙයි. ඒක ඔහු කුමන්ත්‍රණ න්‍යායක ගොඩනගනවා. එතකොට මෙන්න මේ කාරණා ටික මේ අපිට එනවා ඒකම ආත්මార్థකාමීත්වය කෑදරකම ඒකම නියං කුහකකම කියන වසංගතයක් පාවිච්චි කරලා කොහොමද මේ තමන්ගේ කියන්නේ පතු අරමුණු කරා යන්නේ කියන එක ඒකම අනපේක්ෂිත ප්‍රතිවිපාක ගැන හිතලා ඒ කියන්නේ මොන ප්‍රතිවිපාකයක් උනත් කමක් නැහැ අපි මේ කියන්නේ ජනතාව මේ ගොදුරෙන් බේර ගන්නවා කියන අපේක්ෂාව ඒක නිසාම මිය යන අය මේ චිත්‍රපටයේ ඉන්නවා ඒකම ඒත්ම වසංගතයට හොයාගන්න එන්නක් ඉස්සෙල්ලම තමන්ට ගහගෙන ඒ විශ්වාසය ජනතාව තුළ ඇති කරලා ඇත්තටම ජනතාවට ආදරෙන්නේ සෞඛ්‍ය සේවයක් සහ ඒකට ගාල්ල නිලධාරීන් අපි දැන් අද මේ අපිට දකින අත්දැකීම චිත්‍රපටියේ අපිට හම්බ වෙනවා ඒකම අපි දකින දැන් අද දවසේ තියෙන එක නිරෝධායනය කියලා මේ දැන් ජනප්‍රිය වෙලා තියෙන මේ කියන දුරස්තකරණය ඒ ප්‍රතිරීම සීමා කරන්න හද කරන ඒ අත්දැකීමත් මේ චිත්‍රපටියේ ඉතාම හොඳින් පෙන්නුම් කරනවා. එතන අවිශ්වාසය සහ විශ්වාසය නැති වෙන විදිය. ඊට පස්සේ ඒකම තියනවාද ඒක ඇතුලේ ආදරයන්. ආදරයන් ඇති කරගන්නේ කොහොමද? ප්‍රේම සම්බන්ධතාවට වඩා අධිහත් වී. එතකොට ඒවා මේ ඒවා සීමා කරන්න වෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණා ටික මේ මිනිසියල්ලම මම හිතනවා මේ ඒ කියන්නේ මනුෂ්‍ය සමාජයේ එමණි වදුරක්කාවම ඇතිවන තත්ත්වයන් පුද්ගලයන් එකතු වීම අර කියන ඒ කියන්නේ එක්තරා අත්‍යවම ගන්න මිනිසුන්ට ආදරය කරමින් මිනිසුන්ට උදව් කරමින් තමන්මම කැපවෙමින් මේ වසංගතයන්ගෙන් බේරීමට කරන උත්සාහය වගේම මේ වසංගතයන් පාවිච්චි කරමින් ඒ විසින් නිදල් ලාභය හම්බ කර ගැනීම සඳහා කරන උත්සාහයන් වගේම මිනිස් සමඟතා එකතු වෙන විදිය ආදරයන් එකතු වෙන විදිය වෙන 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 විදිය ඒ වේදනාව මේ සියල්ල මේ චිත්‍රපටි වලට සාමාන්‍යයෙන් කියන්නේ පොදු වෙච්ච ලක්ෂණයක් මම හිතනවා ඒක ඇමරිකානු යුරෝපීය සන්දර්භයේ මේ චිත්‍රපට බොහෝ විට නිර්මාණය වෙන නිසා ඒ කාරණා ඔවුන්ගේ ඇත්තටම ඔවුන් විසින් මුහුණ ආත්මීය ප්‍රශ්න සහ සමාජීය ප්‍රශ්නවල ප්‍රකාශනයක් වෙනවා. හැබැයි මම හිතනවා මතුර එක දෙයක් මේ චිත්‍රපටයේ අවසානයේ ටිකක් මේ අපි දන්නවනේ සාමාන්‍ය චීන සහ හොංකොං ඇතුළු ඒ කියන්නේ පෙරදිග ධනවාදී සම්බන්ධයෙන් ඇමරිකාව යුරෝපයට තියෙනවන දේශපාලන ආතතියක්. එතකොට මේ චිත්‍රපටයේ යටින් ඉතාම සියුම්ම ඒ කාරණාව අපිට පාද ගන්න පුළුවන්. ඒක මේක ඇමරිකාන දෘෂ්ටිය, ඇමරිකාව චීනය සහ පෙරදිග වෙත කෙලෙන අර යම් කුමන්ත්‍රණකාරී දෘෂ්ටි අපිට මේ අද වෙනකොටත් තේරෙනවානේ. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ කෙනෙක් චීනයත් එක්ක ගේම ඉල්ලන විදිය. එතකොට මෙන්න මේ තත්ත්වයක් අපිට මේ චිත්‍රපටයේ හම්බ වෙනවා. නිකන් ඒක නිකන් අමුවෙන්ම තේරෙනව නෙමෙයි. නමුත් අපිට ඒක අපිට කල්පනාෙන් දැනුවත් වෙනවා යටිපෙළේ. මේක හොංකොන් චීන මේක වව් ලන්තා මේක යම් ආකාරයකනේ. ඒක අවධානයක් නැතිකම සහ මෙන්න මේ කරනාත් මේ චිත්‍රපටි හම්බ වෙනවා. අර ඒකම අර අපිට දැන් යනවා නිකන් මේක නිකන් රසායනික අවියක් කියලා. මේක ජීව රසායන අවියක් කියලා එන ඒ අදහස සම්බන්ධයක ඒකට විරුද්ධව තියෙන නෑ. මේක ආවේ සත්තුන් දෙන්න වගුලන් දෙන්න කියන අදහසක් මේ චිත්‍රපටියේ සඳහන්කට ලැබෙනවා. ඒකම චිත්‍රපටිය අවසානයේදී ඒ කියන්නේ ඔබට මතක නම් මේකේ මේ ඇත්තටම මේක ඇති වෙච්ච මොහොත ඇත්තට මේ වයිසස් ඇති වුණේ කොහොමද? නැත්නම් මේ වසංගි පස්සේ ඇති වුණේ කොහොමද කියලා තමයි කිසි මේක කිහිපේ. අපිට අදහසක් දෙනවා මේක කියන්නේ කෙසෙල් වනාන්තර විනාශ කරමින් ඇතිවෙන ඒ දස් කැපීම නිසා එලා ඉන්න වගුලන් ඊට පස්සේ ඌරු නැත්තම් කෑම නිර්මාණය කරන සත්ව ගොවිපලකට ගිහිල්ලා එතන ඔවුන්ගේ කෑම ඔතන බැකිලා ඒක ඒවා ඊට පස්සේ සතුන් ඒ කියන්නේ ඌරන් පරිභෝජනය කළා. ඊට පස්සේ ඒ ඌරන් අපර ශාලාවලට ඇවිල්ලා මෙන්න මෙහෙම ඇතිවන ජාලමය මේ ජාලමය වසංගත ව්‍යාප්තිය ඇතිවෙච්ච තත්ත්වයටයි ඒ ප්‍රභවය. මේ චිත්‍රපටය උත්සාහ කරන වෙනත් අදහසක් සංවර්ධනය පිළිබඳ සහ ආහාර ජීවිතය පිළිබඳ අපිට නිකන් වෙනත් සංවේදනයක් ඇති කරන්න මේ චිත්‍රපටය උත්සාහ කරන. මේක සාමාන්‍ය අර ආපු කියන්නේ වසංගත தත්ත්වයේ සිනමාවන් වසංගත දේශන සිනමාවන් වලට ඔබ්බෙන් යම්කිසි දේශපාලන මාත්‍රාවක් අන්න අපිට යතිකලක් අපිට පාද ගන්න
හොඳයි. අපි කතා බහ කරමින් පසුයේ මෙවර SBS සිංහලට ශ්‍රහණේ නුදුරු සිනමා විශේෂාංගයෙන් කන්ටේජන් ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විශේෂම මේ ගෙවිගෙන කොරෝනා වසංගතය හා සබැදි වෙච්ච ඒ වගේම වසංගත රෝගයක් පිළිබඳව අලලා නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් නිසාවෙන්මයි අපි මේ කන්ටේජන් චිත්‍රපටය මෙවර නුදුරු සිනමාවට තෝරා ගත්තේ. අපිත් සමඟ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු සිනමා පටයක හෝ සිනමා කරුවක පිළිබඳව නුදුරු පැත්ත විචාරය කරන්නට සාකච්ඡා කරන්නට නුදුරු සිනමා විශේෂාංගයෙන්. සුබ දවසක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.